SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
දැන් මේ වෙනකොට ලෝකේ පුරාම සිදු වෙමින් පවතින සහ මේ සතියේදී සිදු වුණු විශේෂතා මොනවාද? අපි සූදානම් සුපුරුදු පරිදි සිකුරාදා වැඩසටහනට සුවිශේෂ වූ විශේෂාංගයේ ලෝ වටා විශේෂාංගෙන් අද දවසේදීත් මේ පිළිබඳව අවධානය යොමු කරන්න. මේ කර්තව්‍යයට සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට දැන් සම්බන්ධ වෙලා සිටිනවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට කටයුතු කරන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ඔබව සුපුරුදු ලෙසින් ආයුබෝවන් කියලා මේ විශේෂාංගයට පිළිගන්නවා.
ආයුබෝවන් දිලුක්ෂි.
මුලින්ම අවධානය යොමු කරමු උතුරු කොරියාවත් ඇමරිකාවත් අතර පැවැත්වෙන්නට නියමිත සාකච්ඡා පිළිබඳව. දෙරට අතර බොහොම ආවේගකාරී ස්වරූපයක් තිබුණ මේ න්‍යෂ්ටික අවි සම්බන්ධව. නමුත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං උන් යම්කිසි එකඟතාවයකට පැමිණුණා සාකච්ඡා මාර්ග හරහා යම්කිසි සමතයකට පත්කර ගැනීමට මේ න්‍යෂ්ටික අර්බුදය සම්බන්ධව තියෙන කතා බහ. දකුණු කොරියාව විශාල මැදිහත්වීමක් මේ සඳහා ඉටු කළා කියලා අපි පසුගිය වතාවේදී කතාබහ කළා, විශේෂයෙන්ම මේ ශීත ඍතු ඔලිම්පික් කුලල පැවැත්වෙන කාල සීමාවේදී. දැන් අපිට වාර්තා වෙනවා මේ හොර රහසේ මේ දෙගොල්ලෝ අතර සාකච්ඡා පැවැත්වෙනවා කියලා. මේ ඇමරිකාවේ බුද්ධිංශ ප්‍රධානියෙකුත් මේ සඳහා සහභාගී වෙලා තියෙනවා කියලා ආරංචි වෙන්නේ. මේ තත්ත්වය කොහොමද අමල් අපිටද මේ වෙනකොට වාර්තා වෙමින් තියෙන්නේ?
ඔව් දිලුක්ෂි, මේ ඇත්තට මේ සාකච්ඡාවක් තිබිච්ච බවට මුලින්ම ප්‍රකාශ කෙරුණේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේම ට්විටර් පණිවිඩයකින්. මෙහිදී ඔහු කිව්වේ ඇමරිකාවේ රහස් ඔත්තු සේවන CIA ආයතනයේ ප්‍රධානියා මයික් පොම්පෙෝ මේ පාස්කු නිවාඩු සමයේදී රහසිගතව උතුරු කොරියාවට ගමන් කරලා උතුරු කොරියාවේ ජනාධිපති කිම් ජොං උන් සමග සාකච්ඡාවක් පැවැත්වුවා. මේ සාකච්ඡාවේ අරමුණ වුණේ තව මාස දෙකකින් විතර ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායකයා අතර සමුළුවක් පැවැත්වීමයි. මේ සමුළුවෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ කොරියන් මහද්වීපයේ දැනට ඇති වෙලා තියෙන මේ යුද බිය සමනය කිරීමේ වැඩපිළිවෙලක්, ඒ වගේම උතුරු කොරියාවේ ඒ න්‍යෂ්ටික අවි වැඩපිළිවෙල අවසන් කරන්නට බටහිර රටවල් වල තියෙන ඒ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් මෙහිදී කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික යුද තත්ත්වයක් ඇතිවීමේ අවධානම තිබුණට මේ වෙනකොට ඉතාමත්ම සුබවාදීව මේ සියලු පාර්ශ්වයන් සාකච්ඡාවක් තුළින් මේ ප්‍රශ්න විසඳා ගැනීමේ අලුත් මගකට යොමු වීමක් තමයි වාර්තා වුණේ.
ඔව්, දැන් මෙතනදී අපි කෙටියෙන් අවධානයට ලක් කරමු අමල්. ඇයි මේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ CIA ප්‍රධානියා මයික් පොම්පියෝම මේ කාරණාව සඳහා යොදවා ගත්තේ කියලා?
ඔව්, මෙතන ඇත්තටම දිලුක්ෂි, දැන් රහස් ඔත්තු සේවයේ ප්‍රධානියා හැටියට ඔහු දකුණු කොරියාවත් උතුරු කොරියාවත් සමග කිට්ටුවෙන් කටයුතු කරන්න ඇති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඊට අමතරව මේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප් මයික් පොම්පෙයෝ ඔහුගේ විදේශ ලේකම් හැටියට නම් කරලා අවසානයි. ගිය මාසේ රෙක්ස් ටිලර්සන් විදේශ ලේකම්වරයා තනතුරෙන් පහ කරන අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරා මයික් පොම්පෙයෝ CIA ප්‍රධානියා තමන්ගේ නව විදේශ ලේකම් හැටියට පත් කරනවයි කියලා. ඉතින් ඒවැනි වටපිටාවක් තුළ තමයි මේ විදිහට මයික් පොම්පෙයෝ මේ රහසිගත සාකච්ඡාව පවත්වන්නේ. ඉදිරි මාස දෙක තුළදී ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සමුළුවක් පැවැත්වුණොත් ඒ සමුළුවේ ප්‍රධාන චරිතයක් හැටියට මයික් පොම්පෙයෝට කටයුතු කරන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසාවෙන් වන්නට පුළුවන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුව තෝරාගෙන තිබුණේ මේ රහසිගත සාකච්ඡා මාලාව පැවැත්වීමට.
දැන් එතකොට මේ තවත් කාරණාවක් තමයි මේ ඇතිවෙන්නට යන තත්ත්වය පිළිබඳව අවට රටවල් ලෝකයේ බලවත් රටවල් දරනා මතය මොකක්ද කියන කාරණාව. මොකක්ද ඒ සම්බන්ධයෙන් වාර්තාවන්නේ?
ඔව් දිලුක්ෂි, ඇත්තටම අපිට එකතකින් හිතන්නට පුළුවන් මේ පහුගිය සති කිහිපයේදී කිම් ජොං උන් කාවත් විශ්මයට පත් කරමින් චීනයේ සංචාරයක් කරා. ඒකත් ඇත්තටම රහසිගතව ඒ සංචාරය ආරම්භ වුණා. ඒ සංචාරය අවසානයෙන් පස්සේ තමයි චීනයේ ප්‍රකාශයට පත් කරේ කිම් ජොං උන්ව හරසරෙන් චීනය පිළි අරගෙන ඒ ඉහළම රාජතාන්ත්‍රික මට්ටමේ සංචාරයක් කිම් ජොං උන් බේජිං නුවර කරයි කියලා. ඉතින් ඒකෙන් පෙනියන්නේ ඇත්තටම චීනයත් මේ අවස්ථාවේදී මේ ඇතිවෙන තියෙන සාකච්ඡාවලට ඔවුන්ගේ දායකත්වයත් අවශ්‍ය බව ඔවුන් තහවුරු කරලා තියෙනවා. මේ ප්‍රශ්නයට ඔවුනුත් පාර්ශ්වකරුවෙක් කියන කාරණාව ඔවුන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඊට අමතරව ජපානයේ ඇත්තටම උතුරු කොරියාවෙන් යම්කිසි විදිහකට න්‍යෂ්ටි ආවියක් පාවිච්චි කරොත් ඒකෙන් පීඩාවට පත් වෙන ජපානය ඔවුනුත් දැඩි බලපෑම් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයට කිසියම් සාකච්ඡාවක් පවත්වනවා නම් උතුරු කොරියාවට ගොඩක් බලපෑම් කරලා සියලු දෙනාටම පාර ගන්න පුළුවන් විදිහේ විසඳුමකට යොමු වන්නට ඕනේ කියලා. මේ සඳහා ජපානයේ අගමැති ෂින්සෝ අබේ මේ දිනවල ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඔහුගේ පෞද්ගලික නිවසේ තිබිච්ච ඒ සාකච්ඡාවලදී ජපානයේ අදහසත් ඒ විදිහට ප්‍රකාශ කරලා තිබුණා. ඔවුන්ටත් උතුරු කොරියාව සමග ඇති කරගන්නා ඒ විසඳුමකදී ජපානයේ අවශ්‍යතාවයත් සලකා බැලිය යුතුයි කියන කාරණාව ප්‍රකාශ වෙලා තියෙනවා.
ඔව්, එතකොට දැන් කවදා විතර මේ ඇමරිකාවත් උතුරු කොරියාවත් අතර සාකච්ඡා පැවැත්වෙන්නට නියමිත වෙලා තියෙනවද? දිනමක වානු පිළිබඳව කතා බහ කළදී
ඔව් අතරම දින වකවානු තාම හරියටම නිශ්චිතව ප්‍රකාශ කළ නැති ලක්ෂේ. නමුත් අපිට දැනගන්න තියෙන විදිහට ජූනි මාසයේ වෙනකොට, කියන්නේ තව මාස දෙකකින් මේ සාකච්ඡා ඇතිවීමට නියමිතයි. නමුත් මේක තියන්නේ කොහෙද කියන කාරණාව පිළිබඳවත් හරියටම තවමත් තීන්දුවක් නැහැ. නමුත් මේ සාකච්ඡා උතුරු හෝ දකුණු කොරියාවෙත් හෝ චීනේ පවතිනට පුළුවන් කියන අදහස තමයි දැනට ඉස්මතු වෙලා තියෙන්නේ.
දැන් උතුරු කොරියාවේ මේ අත්නොමතික හිතුවක්කාරී ක්‍රියාපිළිවෙත පිළිබඳව ඇමරිකාව විවිධ විවේචන එල්ල කරමින් හිටියට පහුගිය කාලවකවානුවේදී ඇමරිකාව යම් කිසිවූ තදබල තීරණයක් කරගත්තා සිරියාවේ ඇතිවුණු රසායනික ප්‍රහාරයට එරෙහිව. ඔබ දන්නවා සිරියාවේ රසායනික ප්‍රහාරයට ලක්ුණා ඩූමා කියන නගරය ආශ්‍රිත ප්‍රදේශය අසාද් පාලනයට විරුද්ධව සිරියාව තුළ කැරලි ගසමින් සිටින ඒ කැරලිකරුවන් ඉලක්ක කරගෙන සිරියානු රජය සහ සිරියානු රජයට සහයෝගය ලබා දෙන රුසියාව විසින් තමයි මේක කළේ කියන චෝදනාව. මේ තත්ත්වය දැන් ඔබ දන්නවා. නමුත් මේ ගෙවිලා ගිය සති අන්තයේදී ඇමරිකාව විසින් යම් මිසයිල් ප්‍රහාරයක් එල්ල කළා රුසියාවට පාඩමක් උගන්වන්නත් එක්ක සිරියාවට. මෙහිදී ඇතුළු තත්ත්වය පිළිබඳවත් අපි ටිකක් අවධානය යොමු කරමු.
ඔව් දිලක්ෂි, මෙතන ඇත්තටම මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන් උත්සාහ කරනවා මේ රසායනික ද්‍රව්‍ය ඇත්තටම මේ බටහිර රටවල් කියන විදිහට එවැනි ආකාරයේ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කළාද නැද්ද කියන පිළිබඳව පරීක්ෂණ පවත්වන්න. නමුත් ඒ පරීක්ෂණ පැවැත්වීම සඳහා මේ වෙනකොට ඕර්ගනයිසේෂන් ෆෝර් ද ප්‍රොහිබිෂන් ඔෆ් කෙමිකල් වෙපන්ස්, එහෙම නැත්නම් මේ රසායනික අවි තහනම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ඒ සංවිධානය OPCW කියන ඒ සංවිධානය මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. ඔවුන් ඇත්තටම දූත මණ්ඩලයක් ඩැමස්කස් නුවරට යවලා තියෙනවා. නමුත් ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේ දූත මණ්ඩලයට ඔවුන්ගේ ඒ පරීක්ෂණ කටයුතු කිරීමට ඒ ප්‍රහාරය සිද්ධ වුණයි කියන ස්ථානයට පිවිසෙන්න ඒ අවශ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. ඒ ඩැමස්කස් බලධාරීන්, ඒ කියන්නේ අසාද් පාලනය මේ වෙනකොට ඒ කටයුත්ත සම්පූර්ණ නොකිරීම නිසා මේ රසායනික අවි ප්‍රහාරයක් එල්ල කළාද, ඒක මොන වගේ අවිද කියන කටයුත්ත ඒ පිළිබඳ තීරණයක් ගැනීමට ඔවුන්ට අසමත් වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ OPCW ආයතනයේ සිරියානු බලධාරීන් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ.
ඔව්, තවත් කතාවක් අපිට ආරංචි වෙනව නේද? මේ රසායනික අවිවාරණය සඳහා ඕමේ අන්තර්ජාතික සංවිධානයේ OPCW සංවිධානයේ නියෝජිතයන්ට නිසි ආරක්ෂාවක් නොමැතිකම නිසා මේ කාර්යතාවය කල්යමින් තියෙනවා කියලා.
ඔව් දිලක්ෂි, දැන් OPCW මේ දූතයන් ඒ ප්‍රහාරයට ලක් වෙච්ච ස්ථානයට යන්නට කලින් ඔවුන්ගේ ආරක්ෂාව සලසන එක්සත් ජාතීන්ගේ වෙනම කණ්ඩායමක් ඒ ප්‍රදේශයට ගමන් කළා තිබුණා. ඒ ගමන් කරපු දූත පිරිසටත් වෙඩි ප්‍රහාරයක් එල්ල වුණයි කියලා වාර්තා වෙනවා. ඔවුන් හිටපු ස්ථානයේ ආසන්නයේ බෝම්බ ප්‍රහාරයකුත් සිද්ධ වුණයි කියලා. දැන් මේ ප්‍රහාරයට වගකීම්ත්තේ කවුද කියන එක පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මතයක් ප්‍රකාශ කළා නැහැ. නමුත් බොහොම පැහැදිලිවම මේ ප්‍රහාරවලින් මේ පරීක්ෂකයන්ගේ කටයුතු ට බාධා වෙන ආකාරයෙන් කටයුතු කළා කියන එක තමයි ඒ චෝදනාව තමයි දැන් එල්ල වෙලා තියෙන්නේ. ඉතින් මෙතනකට එක්සත් ජාතීන්ගේ සංවිධානය සිරියාවට දන්වලා තියෙන්නේ තමන්ගේ නිර්දෝෂී බව ඔප්පු කර ගැනීමට අවශ්‍ය නම් මේ පරීක්ෂකවරුන්ට බාධාවකින් තොරව එම ස්ථානයට යන්න අවසර දෙන්න කියලා. නමුත් ඒ අවසරය තමයි, ඒ ආරක්ෂාව පිළිබඳ සහතිකය තමයි තවමත් ඔවුන්ට ලැබිලා නැත්තේ.
ලෝකයේ මේ දවස්වල සිදුවන තවත් විශේෂිත කරුණු පිළිබඳව අවධානයට ලක් කරද්දී අපිට කියුබාව මතක් කරන්නට බෑ. කියුබාවේ ෆිඩෙල් කැස්ට්‍රෝ, රවුල් කැස්ට්‍රෝ පිළිබඳව වන ඒ පාලනය සහ ඒ වගේම ලෝකයේ දැනට පවතින විශාලතම කොමියුනිස්ට් රාජ්‍යයන්ගෙන් එකක් වන කියුබාව තමන්ගේ මේ කොමියුනිස්ට් ආධිපත්‍ය ලෝකයේ තුල තවදුරටත් පවත්වාගෙන යාමට මේ කැස්ට්‍රෝ පාලනය උපකාරී වුණු හැටි පිළිබඳව ඔබ දැන් දන්නවා. දැන් අපිට අලුතින්ම වාර්තා වන්නේ කැස්ට්‍රෝ පාලනයෙන් කියුබාව මිදෙනවා. කැස්ට්‍රෝ පෙළපතෙන් මිදිලා තවත් වෙනත් මාර්ගයක ගමන් කරන්න දැන් සූදානම් කියලා. දැන් එතකොට මේ කැස්ට්‍රෝ පෙළපතින් කියුබාව මිදීම තුළින් කියුබාවේ මොන වගේ වෙනසකට ලක්වේවි කියලාද අන්තර්ජාතික නිරීක්ෂකයන්ගේ මතය වෙලා තියෙන්නේ?
ඔව් දිලුෂා, ඇත්තටම මේ අලුතෙන් පත් කරපු රටේ නායකයා මීට කලින් ඔහු උපජනාධිපති හැටියට කටයුතු කරපු අවස්ථාවේදී ඔහුට ඇත්තටම මේ තනතුර ලබා දීලා තිබුණේ නායකත්වය සඳහා ඔහුව හැඩගැස්වීමට 2006 ඉඳලා. එතකොට මේ දශකයකට වැඩි කාලයක් ඔහු ඇත්තටම කැස්ට්‍රෝ ප්‍රතිපත්තියම තමයි ඉදිරියට ගෙනihinලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී ඔහුට රටේ නායකත්වයේ ලැබීම තුල රට වෙන අතකට ගෙනියයිද කියන ප්‍රශ්නේ මතුවලා තියෙනවා. නමුත් බොහෝ දෙනා විශ්වාස කරනවා ඔහු රහුල් කැස්ට්‍රෝ විසින් ආරම්භ කරපු ඒ ප්‍රතිසංවිධාන කටයුතු ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙනියයි, ඒ වාවේ ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්නට බැරියයි කියලා. විශේෂයෙන්ම රහුල් කැස්ට්‍රෝ ඔහු ඇත්තටම ඇමරිකාවත් එක්ක නැවත රාජතාන්ත්‍රික සම්බන්ධතා ඇතිකර ගැනීමට ඔබාමා ජනාධිපතිවරයා ඉන්න කාලයේ ඉඳලා ඒ කටයුත්ත සිද්ධ කළ තිබුණා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිණියට පස්සේ නැවතත් මේ රටවල් දෙක රාජතාන්ත්‍රික සම්බන්ධතාවල ඒ මට්ටම පහත වැටෙන තත්ත්වයක් අපි දුටුවා. නමුත් රවුල් කැස්ට්‍රෝ ආරම්භ කරපු ඒ ප්‍රතිසංවිධානය නැත්තම් ඒ අලුත් වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා මේ අලුත් ජනාධිපතිවරයා කටයුතු කරයි කියන බලාපොරොත්තුව තමයි ඇති වෙලා
තියෙන්නේ. ෆිදෙල් කැස්ට්‍රෝගෙන් පස්සේ රටේ පාලනය බාරගත්ත රවුල් කැස්ට්‍රෝ සෑහෙන කාලයක් තිස්සේ රට පාලනය කළ, දැන් දශක 6කට විතර වගේ පස්සේ තමයි මේ කැස්ට්‍රෝ පාලනයෙන් මිදලා කියුබාව වත්මන් උප ජනාධිපති මිගෙල් ඩීඑස් කැනල් කියන පුද්ගලයාව පත් කරන්නේ මේ රටේ නායකයා විදිහට. දැන් එතකොට ඔබ සඳහන් කළා මේ මිගෙල් කියන උප ජනාධිපතිවරයාත් බොහෝ දුරට ක්‍රියාත්මක කළේ මේ කැස්ට්‍රෝ ප්‍රතිපත්ති කියලා. හැබැයි ඔහුගේ අන්තර්ජාතික සම්බන්ධතා කොහොමද? දැන් යම් කිසි නායකත්වයේ පෙරලියක් සිදුනකොට අපි දකිනවා ඒ නායකත්ව පෞරුෂය හරහා සහ ඔහු ඒ නායකයා විසින් අන්තර්ජාතිකව ගොඩනගාගෙන තියෙන සබඳතාමස රටේ විදේශ ප්‍රතිපත්ති වෙනස් වෙනවා, රටේ යම් යම් මේ දේශපාලන ප්‍රතිපත්තීන් වෙනස් වෙනවා. දැන් මිගෙල්ගේ මේ සම්බන්ධතා කොහොමද?
ඇත්තටම ඔහුත් ඇත්තටම දිල්ඩුක්ෂි මේ ඇමරිකාවත් එක්ක ඒ සම්බන්ධතාවය ගොඩනැගීම සඳහා ඒ රහුල් කැස්ට්‍රෝගේම ප්‍රතිපත්ති ගෙන යපු නිසාත් ඔහු ඇත්තටම එක්තරා විදිහකට මේ සිනමා නළුවෙකුගේ ස්වරූපය ගන්න නායකෙක් හැටියටත් කියුබාවේ හඳුන්වලා තියෙනවා. ඉතින් ඔහුට ඇත්තටම ඇමරිකාව සමග මීට වඩා හොඳ සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමේ හැකියාවක් ඇතයි කියලා විශ්වාස කරනවා. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දැන් ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු නම් මේ කියුබාව සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිපත්තිය ඉතාමත් දැඩි ස්ථාවරයක තියෙන කියුබාව සමග ඒතරම් මිත්‍රශීලී තත්ත්වයක් ගොඩනගා ගැනීමට යොමු නොවීම තමයි මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. නමුත් අනෙක් පැත්තෙන් බැලුවොත් මේ අලුත් පත්වෙච්ච නායකයා ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්වෙච්ච පුද්ගලයෙක් නෙමෙයි. ඉතින් රාජතාන්ත්‍රික සම්බන්ධතා අලුත් මුහුණවරකින් ආරම්භ කිරීමේ හැකියාවත් ඔහුට තියෙනවා.
අපි ඊළඟට මේ දවස්වල බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජනායක සමුළුව පිළිබඳව අවධානය යොමු කරමු. පෙරේද දවසේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජනායක සමුළුවට සමගාමීව පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලයේ ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශනයේ පවත්වන ලැබුවා. අපේ ප්‍රවෘත්ති ප්‍රකාශවලින් අපි ඒ සම්බන්ධව තොරතුරු ඔබට අරගෙන ආවා. දැන් මම කැමැති මේ සමස්තයක් වශයෙන් ගත්තාම පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජනායක සමුළුවේ විශේෂතා විදිහට මෙවර කැපිපෙන ලක්ෂණ මොනවද කියලා දැනගන්න.
දිරුක්ෂ, අපි දන්නවා මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රැස්වීමෙන් ලබන ප්‍රධාන ප්‍රතිඵල හැටියට යම් කිසි දෙයක් අපිට දකින්නට අමාරුයි. පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට වඩා වැදගත් වෙන්නේ මේ සමුළුව පැවැත්වෙන අතරතුරේදී ඒ රාජ්‍ය නායකයන් තම තමන් අතර ඇති කරගන්නා ඒ ද්විපාර්ෂික සාකච්ඡා සහ ඒකඟතාවයන්. අපි සමුළුව පිළිබඳ කතා කරොත් දිරුක්ෂි, මේ සමුළුව එක්තරා විදිහකට සුවිශේෂී බවක් ලබන්නේ මේක තමයි බ්‍රිතාන්‍ය විසින් පවත්වන විශාලතම රාජනායකයන් සංඛ්‍යාවක් සහභාගී වන සමුළුව. මීට කලින් ඉතිහාසයේ කවරදාකවත් බ්‍රිතාන්‍ය මේ තරම් ලොකු සමුළුවක් පවත්වල නැහැයි කියලා තෙරේසා මේ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළ තියෙනවා. බ්‍රිතාන්‍ය හැර තවත් රටවල් 53ක රාජනායකයෝ සහභාගී වෙන නිසා බ්‍රිතාන්‍ය හොබවන ඉහළම මට්ටමේ සමුළුව හැටියට මේක ඉතිහාසගත වෙනවා. ඒ ඇරෙන්නට මේ සමුළුවෙන් ඔවුන් කතා කරන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සමාජික රටවල අනාගතයේ සුරක්ෂිත කිරීමයි මේකේ ප්‍රතිඵලයක් හැටියට බලන්න වෙන්නේ. මේ සංචාරයෙන් පසුව ශ්‍රී ලංකාව වගේ රටවල් වලට විදේශ ආයෝජන ලබා ගැනීම වගේ පැත්තෙන් බලපුවාම කොතරම් දුරට ප්‍රතිචාරයක් මේ සමුළුවෙන් ලැබේද, ඒ වගේම මේ සමුළුව නිසා අනෙකුත් පොදු රාජ්‍ය මණ්ඩල රටවල් වලට විදේශීය මාධ්‍ය ඔස්සේ වගේ කොතරම් ප්‍රචාරයක් ලැබේද කියන කාරණාව තමයි අපිට බලන්න තියෙන්නේ.
ඔව්, එතකොට දැන් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ අතර සාකච්ඡා පැවැත්වන්නටත් නියමිතයි. කොයි වගේ කාලසටහනක්ද මේ සඳහා වෙන් වෙලා තියෙනම?
දිරික්ෂ, අපිට දැනට දැනගන්න තියෙන විදිහට නම් සමුළුව ඉවර වෙලා සෙනසුරාදා, කියන්නේ හෙට තමයි මේ ද්විපාර්ෂික සාකච්ඡාව පැවැත්වෙන්න නියමිත තියෙන්නේ තෙරේසා මේ සමග. ඉතින් මෙතනදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙතන බලාපොරොත්තු වෙන්නේ බ්‍රිතාන්‍ය ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන්නා ගැනීමේ කටයුත්ත කරන්නට. ඒ වගේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාව පැත්තෙන් ඒ සහාය ලබා ගැනීමට ඒ බ්‍රිතාන්‍යයේ ඒ අවශ්‍ය කටයුතු කිරීම ඒකත් මම හිතන්නේ මේ ජනාධිපතිවරයාගේ කාරමුණක්. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාවට පක්ෂ වෙම නැත්තම් ශ්‍රී ලංකාවේ ස්ථාවරයට පක්ෂපාතී ඒ මන්ත්‍රී සංඛ්‍යාවක් ඉන්නවා. ඔවුන්ගේ සහාය ලබා ගැනීමත් ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාවට එල්ල වෙන්න තියෙන ඒ චෝදනා සම්බන්ධයෙන් ඒ බ්‍රිතාන්‍යයේ සහාය ලබා ගැනීමත් තමයි මේ අරමුණ වෙලා තියෙන්නේ.
හොඳයි මල්ල, එහෙමනම් අපි ඒත් සමගින් මේ සාකච්ඡාව අවසන් කරනවා. මෙවරත් අපත් සමග සම්බන්ධ වෙලා ලෝකයේ තත්විති කතා බහ කිරීමට පැමිණීම පිළිබඳව අපේ සූතිය පළ වෙනවා. එහෙමනම් ආයුබෝවන්, ලබන සතියේ සිකුරාදා හමු වෙනකන්.
ආයුබෝවන් දිලුක්ෂි.